භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු සන්තුත්තෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතර පිණ්ඩපාත සන්තුත්‍ත්‍යාච වන්නවාදී නච පිණ්ඩපාත හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති අලන්ධාච පිණ්ඩපාතං න පරිතස්සති ලද්ධාච පිණ්ඩපාතං අගතිසෝ අමුච්චිසෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර පිණ්ඩපාත සම්පුත්‍ත්‍යානේ වත්තානුක්ඛංසේති නෝපලං වම්මේති යෝ හි තස්ස දක්ඛෝ අනලසෝ සම්ප්‍රජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංසේති තෝති තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේහි 40,000ක් සංඝ පිරිස මැද දේශනා කොට වදාළ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටසයි මේ දේශනාවට ඇතුළත් වන්නේ. ආර්ය වංශ කියන වචනාර්ථය කවුරුත් දන්නවා. වංශය කියන්නේ පරම්පරාව. ඒ වංශ පරම්පරා 8ක් ලෝකේ තියෙනවා. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෙස්ස වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, රාජ වංශය, ආර්ය වංශය කියලා. මේ කියන වංශ පරම්පරාවේ එක වැදගත් අවස්ථාවක් තමයි ආර්ය වංශ නමින් හැඳින්වෙන්නේ. ආර්ය කියන්නේ කාටද? අරියා උච්ඡන්ති බුද්ධාච පච්චේක බුද්ධාච සතහාගත සාවකාචේ තේසං අරියානං වංසෝති අරිය වංසෝ. ආර්ය නමින් හැඳින්වෙන්නේ සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත්, ප්‍රත්‍යේක බුදුරජාණන් වහන්සේලාත්, එවාගේම සතහාගත ශ්‍රාවකයන් වහන්සේලාත් ආර්ය නමින් හැඳින්වෙනවා. ඒ ආර්යයන් වහන්සේලාගේ වංශයට අයිති ධර්මතාවන් දෙකේනවා ආර්ය වංශ ප්‍රතිපදා කියලා. ඒ මේ ආර්ය වංශ ප්‍රතිපදාව සතරාකාරයකින් දේශනා කොට වදාළේ චතුපච්චේ සන්තෝෂ භාවනාරාමතාදීපක වශයෙන් කියලා හැඳින්වෙනවා. භික්ෂූන් වහන්සේ නමකට එම නැත්නම් සම්බුද්ධ ශාසනයෙහි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අවශ්‍ය වෙන ජීවිත පරිස්කාර හතරක් තියෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය බෙහෙසජ්ජ පරිස්කාර. එයින් කාය පරිහරණය කරන චීවරයත් සේනාසනයත් වෙන වෙනමත්, කුච්චි පරිහරණය කරන පිණ්ඩපාතයත් ගිලාන ප්‍රත්‍ය බෙහෙසජ්ජ පරිස්කාරයත් එකටගෙන මුලින් ආර්ය වංශ තුනක් දැක්වෙනවා. ඉතරීතර චීවර සන්තෝෂය, ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂය, ඉතරීතර සේනාසන සන්තෝෂය. ඉතරීතර ගිලාන ප්‍රත්‍ය සන්තෝෂය කියලා වෙනම එකක් නැත්ේ. එයද පිණ්ඩපාත සන්තෝෂයටම ඇතුළත් වෙන බැවින් එනිසා සිව්පතේ සම්බන්ධ ආර්ය වංශ ප්‍රතිපදා තුනයි. සතරවැන්න භාවනා රාමසාවයි. මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ඉතරීතර සන්තෝෂයෙන් හැඳින්වෙන්නේ භාවනා රාමසාවක්මයි. එනිසා මුළු ආර්ය වංශ දේශනාවම භාවනා රාමසාවෙන් සම්පින්දණය වෙනවා. දැන් ඊළඟට අපි සලකාල බලමු අදට නියමිත ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂයේ පිළිබඳ ආර්ය වංශ ප්‍රතිපදාව. පිණ්ඩපාත කියන්නේ පිණ්ඩපාතෝති යං කිංචි ආහාරං. යම්කිසි ආහාරයකට පිණ්ඩපාති කියන්නේ දෙපිළිවෙලින් සිඟාගෙන ලබන පිටක් පිටක් පාසා හැන්දක් හැන්දක් බැගින් ලැබෙන දේ පමණක් නෙමෙයි කවර විදිහේ නමුත් භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ආහාරය කැපසරු වන්දමින් ලැබෙන ආහාරය පිණ්ඩපාත නමින් එතන හැඳින්වෙනවා. එතකොට මේ පිණ්ඩපාත ඉතරීතර කියන්නේ එකක් එකක් පාසා එක සැරයක් සන්තෝෂ වුණා නෙමෙයි එක සැරයක් පමණක් පිණ්ඩපාත නිසා ආදිවංශ ප්‍රතිපදාව හැසිරුණා නෙමෙයි එක එක පිටක් පාසා එක එක වාරයක් පාසා එක එක දිනක් පාසාම අතරක් නැර ඒ පිණ්ඩපාතයේ පිළිබඳව ආදිවංශයට අනුරූපව සන්තෝෂයට පත් වෙනවා. එවාගෙම රූක්ෂ වූද ප්‍රණීත වූද විවිධාකාර වූ නැත්තම් සීලු ආකාර වූ පිණ්ඩපාතයේ යන සන්තෝෂය ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂණමින් හැඳින්වෙනවා. එතකොට මේ ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂය පිළිබඳ දැනගත යුතු කාරණා හතරක් තියෙනවා. පිණ්ඩපාතෝ ජානිසබ්බෝ පිණ්ඩපාතක් චත්තං ජානිසබ්බං පිණ්ඩපාත සන්තෝෂෝ ජානිසබ්බෝ පිණ්ඩපාත පටිසංයුත්තානි දුතංගානි ජානිසබ්බානි මේ කාරණා හතරක් තියෙනවා. පිණ්ඩපාතේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාතක් ක්ෂේත්‍රයේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාත සන්තෝෂයේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාතේ සම්බන්ධ දුතාංග කවරේදැයි දත යුතුයි. මේ කාරණා සතර පැහැදිලි කර ගැනීමෙන් ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂේ හරි හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. පිණ්ඩපාතෝ ජානිතබ්බෝ පිණ්ඩපාතේ දතුතු කියන තැන පිණ්ඩපාත 16ක් තියෙනවා. ඒ කවර විදිහේ 16ක්ද? ඕදනෝ කුම්මාසෝ සත්තු මච්ඡෝ මන්සං කීරං දදි. සප්පේ නවනීතං තේලං මදු පානිතං යාගු ඛාදනීයං සායනීයං නේහනීයං කි සෝලත පිණ්ඩපාතා. මේ ආහාර වර්ග ಜಾති 16ක් මෙතන කියවෙනවා. එතකොට යම් කිංචි ආහාරං කීපක හරියටම හරි. යම් කිසි ආහාර ಜಾතියක් පිණ්ඩපාතයි. ඒ ಜಾති 16ක් මෙතන කියවුණා. ඕදනෝ කිවේ සප්ත ධාන්‍යෙ නිපදන බත. සාලි වීහි යවෝ කංගු කුද්රුසෝ වරකෝ ගෝදුමෝ කියලා ධාන්‍ය වර්ග හතක් කියනවනේ. සාලි වීහි යවෝ කංගු කුද්රුසෝ වරකෝ ගෝදුමෝ මේ හත ඇතම් ධාන්‍ය වර්ග අද භාවිතාවක් නැ වෙන වෙන රටවල තියෙනවා. සාලි කියන්නේ ඇල්හාල් වර්ග. ඉස්සර කාලේ කියනවානේ සුවඳරත් හැල් ආදි වශයෙන් ඒ ඇල්වියෝ හාල තමයි මෙතන සාලි. වීහි කිව්වේ පොතු නිවුඩු සහිත වී. දැන් බොහෝ දෙනා භාවිතා කරන්නේ වී. ඇල් හාල බොහොම දුර්ලභයි. යව කියන්නේ මෙතන තිරිඟු. කංගු කියන්නේ කංගු කියන එක අපි බොහෝ සෙයින් අහලා තියෙනවා අමු කියන ධාන්‍ය වර්ගය කියලා. කුද්රෝසෝ කියන්නේ කුඩා ධාන්‍ය වර්ග. දැන් කියනවානේ තනහාල්, මිනේරි හාල් වැනි දේවල් කුද්රෝසෝ. වරකෝ කියන්නේ කුරක්කම් කියලා හඳුන්වනවා. කුරක්කම් වරකෝ. ඒ වචනේ බිඳලාවිලා තියෙන්නේ තීට හුරු ආකාරයේ වරකෝ. ගෝදුමෝ කියන්නේ ඒකත් මේ තිරුඟු වැනි ආහාර විශේෂයක්. එතකොට මේ කියන ධාන්‍ය හතෙන් හදාගන්න බතට කියන්නේ ඕදනෝ. ඒකට ඕදන කියන්නේ ඕදි පඤ්ඤායතිති ඕදනෝ. දැන් ඒක තැඹුයන් පස්සේ ඉදුණන් පස්සේ තලියකට බඳුනකට බෙදුවාම ගන්න තැන ඕදියක් පේනවා, ඉමක් පේනවා. හොදි වාගයකට ඒකාබද්ධ නැහෙනේ. වෙන් කළ ගන්න පුළුවන්. ඒකයි වචනාර්ථ වශයෙන් ඕදනෝ කියන්නේ. ඉතින් ඕදන කියන්නේ ආහාර විශේෂයක්. මිනිස්යාගේ ප්‍රධාන ආහාරය ඕදනයයි. ඕදනෝ කුම්මාසෝ. කුම්මාසෝ කියන්නේ ධාන්‍ය පිටි වර්ග වලින් හදාගන්න කොමු. කොමු නමින් හඳුන්වන්නේ පිට්ටු. දැන් අද කාලේ හැටේට ආප්ප, ඉන්දියාප්ප, පාන්, තවත් ඒ වගේ ಜಾති තියෙනවා. එතකොට ඒ සියල්ල ජනෙනවා කුම්මාසෝ. ඒ දහාන්නේ පිටිවලින් හදා ගන්න ආහාර. සත්තු. සත්තු කියන්නේ මෙතන දහාන්නේ බැද බැදි දහාන්නේ හදා ගන්න කල් සබා ගන්න පුළුවන් ආහාර විශේෂ තියෙනවා. ඉස්තර කාලේ පාගමනින් බොහෝ ඈත චාරිකා යන මගී අය මඟ විදෙමට හදා ගන්න අස්සනු කියලා. ඒ කියන්නේ පිටි කරලා හරි බැදි හාල් ආදීන් හරි කල් සබා ගන්න පුළුවන් හැටියට හදා ගන්න ආහාර විශේෂ. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වී 49 දවසක් ගෙවි 50 වෙනි දවසේදී තපස්සු බල්ලුක දෙන්න තමන්ගේ මඟ වේදමට ගෙන ගිය ආහාර කොටසක්නේ පූජා කරේ. අත්තුනුත් මීපිදුත් අත්තිනු සමාසම විලඳ මීපිදු කියලා. අත්තුනු කියන්නේ අග්ගලා හරි අග්ගලා බාටපත් නොකල කලවම් කරගත පිටි. දා ඒ කියන්නේ බැදගත් පිටි වර්ග ඒවාට මිශ්‍ර කරලා තියෙනවා සීනි හකුරු පැණි ගිතෙල් වගේ જાති. ඒවා කල් තියාගන්න පුළුවන්. ඊළාට මීපිදු කියලා මෙතන හඳුන්වන්නේ විලඳ සහිත මීපැණි. මීපැණි වලින් පොඟවාගත් විලඳ. ඉතින් ඒ මග වියතමට ගෙන යන්න පුළුවන් જાති. ඒවා කොහොම කියනවා සත්තු. මච්චෝ මංසං කියන තැන මච්ච කියන්නේ දියමස්. දියමස් භික්ෂුන් වහන්සේලාට පිළිගන්නොත් අකපයක් නෑ එතන. මංසං කියන්නේ ගොඩමස්. බුදුරජාණන් වහන්සේ තහනම් කරපු අකප මාංශ 10ක් තියෙනවා. ඒ හැර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් කැමතිනම් ගනිමිතිද තියෙනවා. ඒවත් ආහාර විශේෂ ලෝකසත්ත්වයාගේ මිනිස්යාගේ. ඊළඟට කීරං දදි. කීරං කියන්නේ මාස කැප සෑම සත්‍යෝගෙම කිරි. එතකොට එල කිරි, මී කිරි, එළු කිරි, ඔය සියල්ලම කිරි. ඒවා කීරං. දදි කියන්නේ ඒ කිරි වර්ග මුදවාගත්ත කිරිත කියන දී කිරි. දදි කියන්නේ දී කිරි. එතකොට ඊළඟට සප්පි නවනීතං තේලං මදු පානිතං. සප්පි කියන්නේ අර වගේම එළඟි තෙල්, දූන් තෙල්, එළුගි තෙල්, ඔය විදිහට මාස කැප සතුන්ගේ සීලුම ගිතෙල් මේ සප්පි. නවනීතං කියන්නේ ඒ තෙල් බාටපත් නොකළ වෙඬරු. අද කාලේ බටර් කියලා හඳුන්වනවා. බටර් කියන එක සකස් කළ වෙඬරු. නවනීතං තේලං කියන්නේ තෙල් වර්ග ಜಾති පහක් තියෙනවා. තිල තේලං, සාසප තේලං, මදුක තේලං, හේරන්දක තේලං, වසා තේලං. මේවා මිනිසයන් ආහාරයට ගන්න තෙල් විශේෂ. තල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, හේරඳු ඇට තෙල් සහ වසා තෙල්. වසා තෙල් කියන්නේ මස් කැප සතුන්ගේ ඒ මාගන තෙල් වර්ග තියෙනවා. දැන් ඔය කොඩ් ලිවර් ඔයිල් කියනම තියෙනවනේ ಜಾති ඔක්කොම අයිති වෙන්නේ වසා තෙල් හැටියට. දැන් ගොවන මුවන්ගේ උනත් මස් තැඹුවාම තෙලක් ඉතුරු වෙනවා තෙල් මන්දා. ඒවා හඳුන්වනවා වසා තෙල්. එතකොට මේ තේලම් ඊළඟට වසා. ඔය කියන ಜಾති තෙල් ಜಾති පහයි. තල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, එරඳු ඇට තෙල් වසා තෙල්. මදු කියන්නේ කුඩා මී පැණි, මහ මී පැණි, බඹර මී පැණි. ඔය සියල්ල මදු නමින් හැඳින්වෙනවා. මේ පැණි වර්ග සියල්ලම ආහාර. පානිතං කියන්නේ සියලුම උක් පැණි, උක් සකුරු, උක් සීනි, උණු කරලා හරි උණු කරලා නැති හරි උක් විශේෂ සියල්ලම අයිති වෙනවා පානිතං කියන වචනයට. ඊළඟට යාගු. යාගු කියන්නේ කැඳ වර්ග. යාද කොළ කැඳ වර්ග, ලුණු කැඳ වර්ග, මේක වර්ග තියෙනවා. බොජ්ජ යාගු ආදිවාසීන් තරල වෙනුවෙක් නම් වලින් තියෙන කැඳ විශේෂ. දැන් බත් කැට නැතුව බත් පෙරාගත කැඳට කියන්නේ තරල. තරල කියන්නේ කිසියෙම ඒ ධාන්‍ය අට වර්ග පේන්නේ නැව පෙරලා. දැන් කුඩා දරුවන්ද නැත්නම් දුර්වලම රෝගීන්ට වයෝ වෘද්ධයන්ට පොවනවානේ දිරවා ගන්න ලේසි වෙන්නේ බත් සම්බගත්ත වතුර. ඒක තමයි තරල. ඊළඟට යාගු කියනකොට බොජ්ජ යාගු ආදිවාසීන් තියෙන අතින් ගන්න පුළුවන් කිරිබත් වාගේ කැඳ වර්ගයක් හදනවා. ඒවට ඖෂධ සංයෝගයක් කරනවා. ඉතින් ඒ විදිහට හදා ගන්න යාගු. කාදනියම් කියන්නේ සේලෝම කැවිලි වර්ග. පිටි කැවිලි, දැන් අද නොයෙක් නොයෙක් කැවිලි වර්ග ලෝකේ රටේ හදනවනේ. ඒ ඔක්කොම කාදනියම්. සායනියම් තියෙනවා. ඒ කියන්නේ කටේ තබාගෙන රස විඳ විඳ අනුභව කරන්න තියෙන දේවල් තියෙනවා. ඒවා සායනීය. ලේහනීය. ලේහනීය කියන්නේ අතේ තියාගෙන හරි හැන්ද තියාගෙන හරි තමාගේ දිවෙන් ලෙවමින් වළඳන්න පුළුවන් ආහාර විශේෂයක් තියෙනවා. දැන් චතුමදිර වැනි දේවල් ආයේ තියෙනවා. මෙන්න මේ කියන ಜಾති 16ක් තියෙනවා පින්දපාත නමින්. ඒ සියල්ලම පින්දපාතෝ කියන එක වචනයේ සම්පින්දණය වෙනවා. ඊළඟට පින්දපාතක් කෙත්තං ජානිතබ්බං. පින්දපතරේ පින්දපාතයේ කෙතක් තියෙනවා. උපදින තනක් තියෙනවා, ලැබෙන තනක් තියෙනවා. ඒ පින්දපාතේ කෙත් ජාතිය කොම තියෙනවා 15ක්. ඒ මොනවාද? සංඝ භක්තං, උද්දේශ භක්තං, නිමන්තනං, සලාක භක්තං, පක්ඛිකං, උපෝසථිකං, පාටිපදිකං, ආගන්තුක භක්තං, ගමික භක්තං, ගිලානුපත්තාන භක්තං, ගිලාන දානං, ගිලානුපත්තාන දානං, දුර භක්තං, කුටි භක්තං, වාරක භක්තං, විහාර භක්තං කියලා. මේ කියන බද්ජාති නැත්තන් දාන ඒ ලැබෙන අවස්ථා 15ක් තියෙනවා. සංඝබත්තං කියන්නේ සංඝික වශයෙන් පිරිනැමෙන ආහාර විශේෂ. බුද්ධ කාලේ තිබුණ සංඝික දාන ක්‍රම 7ක්. ඒවැයින් දන් තියෙනවා නම් තියෙන්නේ 3යි. බුද්ධ කාලේ තිබුණ බුද්ධ ප්‍රමුඛ උභය සංඝයාට දන් දීම. ඒ දානේ අද නැහෙනේ. තවත් තිබුණ භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානයක්. ඒකත් අද නැහැ. තවත් තිබුණා බුද්ධ ප්‍රමුඛ සංඝයාට භික්ෂු සංඝයාට සමනක් දෙන දානයක්. ඒකනම් අදත් දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් දාත කරුණාවක් තැන්පත් කරලා සංඝයාට දන් දෙනවා. තාසේනවා භික්ෂු සංඝයා වහන්සේට සමනක් දෙන දානයක්. ඒකත් අද පුළුවන්. භික්ෂුණී සංඝයාට සමනක් දෙන සංඝික දානයක්. ඒක අද නැහැ. භික්ෂු සංඝයාගෙන් මෙපමණයි භික්ෂුණී සංඝයාගෙන් මෙපමණයි කියලා උදෙසා දන් දීමක් තිබුණා. ඒකත් දැන් නැහැ. භික්ෂු සංඝයාගෙන් පමණක් උදෙසා දෙන දානයක් තියෙනවා. ඒක ආද පුළුවා. භික්ෂුණී සංඝයා පමණක් උදෙසා දෙන දානයක් තිබුණා. ඒක දැන් නැහැ. දැන් සංඝික දාන තුනක් තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීම, භික්ෂු සංඝයාට පමණක් දන් දීම, භික්ෂු සංඝයා මෙතෙක්යි කියලා ගණනක් උදෙසා දන් දීම. ඔය තුන තියෙනවා. ඒ ක්‍රමයකින් ලැබුණු දානේ සංඝික සංඝබත්තං. ඒකත් එක්තරා පින්දපාත කෙතක්. උදේශ භක්තං උදෙසා දෙනවා. උදෙසා කියලා කියන්නේ මේ සූත්‍රාන්තයේ හදාරන භික්ෂූන් උදෙසා දානෙ දෙනවා. පින් අභිධර්මයේ හදාරන ආභිධර්මක භික්ෂූන් උදෙසා දානෙ දෙනවා. විනය ගණ ගන්න විනයධාරී භික්ෂූන් උදෙසා දානෙ දෙනවා. වස්සුසූ භික්ෂූන් උදෙසා දානෙ දෙනවා. ඒ වාගේ උදෙසා මේ අසවල් සංඝයාතය කියලා උදෙසා වෙන්කොට දෙන දාණයටි කියන උද්දේශ භක්තං. ඒකත් අධිකාරී කරන්න පුළුවන්. නිමන්තනං. නිමන්තනං කියන්නේ ආරාධනා කරනවා. සංඝික වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි ආරාධනා කොට දෙන දාණේ නිමන්තන දාණය. නිමන්ත්‍රණ දාණය. ස්වාමිනී හෙට දාණේ මගේ හෙට මගේ දාණේ පිළිගන්න මැනව ආදි වශයෙන් දින නියම කරගෙන තන නියම කරගෙන සංඝා නියම කරගෙන දාන දෙනවා. ඒක නිමන්තනක්. සලාක බත්තං කියන්නේ ලහබත් කියලා ඉස්සර කියන්නේ ලහබත් කියන්නේ සීට්ුවා දෙනවා. ඒ කියන්නේ මට භික්ෂුන් වහන්සේලා 19ක් ඕනේ. මම 19කට දාන දෙනවා. මම 29කට දෙනවා. මම 39කට දෙනමකට 19කට දෙනවා. ඔය දෙනේ තම තමාගේ ශක්තිය ප්‍රමාණෙන් සංඝයා වෙන් කරගෙන විහාරස්ථානයට ගිහින් ආරාධනා කරනවා. ඉතින් ඒ බක් උදේසන භික්ෂූන් වහන්සේ සලාක වෙන් කරනවා. ඒ කියන්නේ එක තැනකට 19ක් නම් 19ට එක්තරා ක්‍රමයක සලාක වෙන් කරනවා. වෙන් කළ කැමති කෙනෙක් ගන්න කියලා. ඉතින් ඒ 19 වෙන් කරගන්නවා සලාක යනවා. ඒ විදිහට සලාක වශයෙන් මේ ඉස්සර සලාක හැටියට ගන්න ඇත්තට කල්කූරු. කල්කූරු තමයි සලාක හැටියට ඒක සනිටුහනක් කරනවා. කට කපල එම නැත්නම් ඒකේ ලකුණක් දානවා. මෙන්න මේ ලකුණ නැත්නම් අහවල් තැනටයි පින්දපාති වඩින්නේ අහවල් සලාක දානි කියලා. අන්නේ විදිහේ ලහබත් දීම සලාක බත් දීම පින්දපාත කෙතක්. පක්ෂිකං ඒ කියන්නේ පාක්ෂික වශයෙන්. පාක්ෂික කියන්නේ පෙරපස අවපස කියලා මාසෙට පක්ෂ දෙකක් තියෙනවානේ. පුරපක්ෂේ අවපක්ෂේ. පුරපක්ෂේ ආරම්භ දවසේ හරි අවසාන දවසේ හරි දාන දීම. සත්‍යතනත්තා දානපත්‍යාතිය තීරණය කරන මේ පක්ෂයේ දානේ මමයි. ඉතින් ඒ විදිහේ පක්ෂයක් වෙන් කරගෙන පුර පක්ෂයේ හරි අව පක්ෂයේ හරි පාක්ෂික වශයෙන් පිරිනමන දානේ පක්ෂිකම්. උපෝසථිකම්. උපෝසකය කියන්නේ මේ පොහොය කරන දවසේදී දෙන දානේ මහත්ඵලයක් යා දැනගෙන හැමදාම උපෝසත දානේ වෙන් කරගන්නවා. ඒක උපෝසථිකම්. පාටිපදිකම්. ඒ කියන්නේ පොය කරගත්ත භික්ෂුන් වහන්සේලා පහෝදා උදේ බොහොම පිරිසිදුයිනේ. ඒ පිරිසිදු අවස්ථාව සලකාගෙන උන්වහන්සේලාට දානය දෙන්න පුරුදු වෙනවා පැලවිය දවසේ දාන. ඒක පාටිපදිකම්. ආගන්තුක දානම්. ආගන්තුක භත්තම්. ඒ කියන්නේ යම්කිසි තැනක පනවල තියෙනවා සීලෝම ආගන්තුක භික්ෂුන් වහන්සේලාට මම දානය දෙනවා කියලා. ඉතින් ඒ තැනැත්තා පවර්ලා තියෙන ආගන්තුක භික්ෂූන්ට දානි දෙන්න. අන් නිමදිය නියමිත ආගන්තුක දානි. ගමික සාභත්තම්. ඒ කියන්නේ ගමම් පිටත් වෙන භික්ෂූන් වහන්සේලාට මම හැමදාම දානි දෙන්න ඕනේ කියලා යම්කිසි කෙනෙක් අපරෙලා කැපවෙලා යෙදෙනවා. ඒ වෙන් කරගත්ත ගමනක් යන භික්ෂූන්ට පමණක් දෙන දානි ගමික භත්තම්. ගිලාන භත්තම්. ගිලම් භික්ෂූන් උදෙසාම පනවා ගන්න දාන වර්ග තියෙනවා. දානි තියෙනවා. මම ගිලන් භික්ෂූන්ටම දන් දෙන්න ඕනේ. අර විසාකා මාසා වගේ. ඒ ගිලාන භික්ෂූන් උදෙසා පනවාගෙන පවත්වන දානේ ගිලාන භත්තං. ගිලාන උපස්ථාග භත්තං. ගිලන් උවතැන් කරන භික්ෂූන් උදෙසා පවත්වන දානය ගිලාන උපස්ථාග භත්තං. දුර භත්තං. ඒ කියන්නේ සෑමදාම සෑමදාසේ මගේ දානේ මම සංඝයාට දෙනවා කියලා කිසිම වෙනසක් නැතුව ඒ දිනපතාම දුරයක් වෙන් කරගෙන දෙන දානය දුරබත්තං. කුටි බත්තං. යම් කිසි කෙනෙක් කුටියක් හැදුවා. ඒ කුටිය හදාපු දායකතුමා ඒ කුටියේ නේවාසික භික්ෂුවට පමණක් දානය දෙනවා. ඒකට කියනවා කුටි බත්තං. ඒ කුටියේ කවුරු හරි වැස්ස ලැබිලා හරි නේවාසිකව හරි ඉන්නවනම් ඒ භික්ෂුවට දෙන දානේ කුටි බත්තං. වාරක බත්තං. ඒ කියන්නේ තේරු දානේ. බොහෝ සෙයින් මාසෙන් මාසෙට හරි මාස දෙකෙන් දෙකට හරි වාරින් වාරට තමාට පේරුවක් එනවා. තමාට වාහනයක් පැමිණෙනවා. ඒක තමයි වාරක භත්තං කියන්නේ. අනික විහාර භත්තං. විහාර භත්තං කියන්නේ විහාරස්ථාන වාසී සීල භික්ෂු සංඝයාටම දන් දෙනවා යම් කිසි දායකයෙක්. ඒක විහාර භත්තං. ඒ කියන්නේ තමන් කරවපු විහාරස්ථානයේ සීල භික්ෂූන්ට තමන්ගෙන් දානය දෙනවා කියලා කැට වෙලා දානය දෙනවා. මෙන්න මේ කියන දානය ලැබෙන පින්දපාතේ ලැබෙන කෙත් තියෙන ඔක්කොම 15ක්. ඒ 15 ආකාර කෙතකින් කොයි හරි ආකාරයක දැහැමින් ලද පින්දපාතය මෙතන පින්දපාතයේ හැටියට හැඳින්වෙනවා. හේවිවත් මේ ආහාරය පින්දපාත ආහාරය. ඊළඟට පින්දපාත සන්තෝෂෝ ජානිතබ්බෝ. පින්දපාත සන්තෝෂයේ දැනගත යුතුයි. පින්දපාත සන්තෝෂ ජාති තියෙනවා 15ක්. මෙතන සන්තෝෂය කියන්නේ පින්දපාතය ගැන ආශාවෙන් සතුටු වීම නෙමෙයි. පින්දපාතය ගැන ඇලීමක්, ගැටීමක්, මුලාවක් නොමැති වෙන හැටියට භාවනා කමඨහණෙන් යුක්ත වීමේ ධර්මමය සන්තෝෂයයි මෙතන කියන්නේ පින්දපාත සන්තෝෂය. ඒ සන්තෝෂ 15 මෙහිමයි. විතක්ක සන්තෝෂෝ, ගමන සන්තෝෂෝ, පරියේෂණ සන්තෝෂෝ, ප්‍රතිලාභ සන්තෝෂෝ, පටිග්ගාන සන්තෝෂෝ, මත්ත පටිග්ගාන සන්තෝෂෝ, ලෝලප විමජ්ජන සන්තෝෂෝ, යථාලාභ සන්තෝෂෝ, යථාබල සන්තෝෂෝ, යථාසාරූප සන්තෝෂෝ, උපකාර සන්තෝෂෝ, පරිමාණ සන්තෝෂෝ, පරිභෝග සන්තෝෂෝ, සන්නිධි පරිවර්ජන සන්තෝෂෝ, විස්සජන සන්තෝෂෝ. මේ කීවේ සන්තෝෂ 15යි. මේ සන්තෝෂ 15 සා පැහැදිලි කරගත යුතුව තියෙනවා. විතක්ක සන්තෝෂෝ කියන්නේ පින්දපාත යාමට කල්පනා කිරීම. ඒකත් කර්මස්ථාන සීලයෙන් කල්පනා කරන්නේ. දැන් පින්දපාත දුතාංගේ සමාදන් නොවූ භික්ෂුවක් නම් හෙට දවස ගැන අද හැන්දෑවෙත් කතා කරනවා. ශිෂ්‍යය වෙලා අහනවා ස්වාමීනි හෙට දවසේ කොහෙද පින්දපාතේ වඩින්නේ? ඉතින් නියම කරනවා අපි හවල් තැනට වඩිමු, හවල් ගමට වඩිමු, හමල් වීතියේ වඩිමු කියලා. එතකොට පින්දපාතේ වඩින්නේ පෙර දවසේ. එච්චරයි ඊට පස්සේ ගැන කතාවක් නෑ. පිණ්ඩපාත දුතාංගේ රක්නා භික්ෂූන් වහන්සේ පෙර දවසේවත් කල්පනා කරන්නේ ඒ ගැන. තමන්ගේ භාවනා සමතහන් සීරිසියෙන් කාලෙ ජීවත්. පිණ්ඩපාත වඩින්න විතක්ක මාලකය කියලා තියෙන තැන. ඒ කියන්නේ පාත්‍ර චීවර ධර්ම ගමට ඇතුල් වෙන්න ඉස්සර යම් තැනක නවතිනවා. නැතිලා හිතෙනවා අද මං අහවල් වීතිවත් වඩින්න ඕනේ. අහවල් දිසාවට හරිය වඩින්නට ඕනේ. කියලා තමන් එතින්දි පමණයි කල්පනා කරන්නේ. ඊට කලින් කල්පනා කරුවේ නෑ අහවල් අහවල් තැනට ගියොත් පිණ්ඩපාත ලැබෙයි. අද අහවල් දායකතුමාගේ පිණ්ඩපාතයයි තියෙන්නේ ඕවා හිතන්නේ නෑ. ඒ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ විතක්ක මාලකයේ කියන්නේ අර පිණ්ඩපාත ගැන හිතෙන තැන. හිතෙන්නේ ගිහින් පමණයි කතා කරන්න හිතන්නේ. කතා කරනවත් නෙමෙයි හිතෙනවා. මං අහවල් පැත්තට අද වඩින්නම් කියලා. අන්නේ තැන දක්වා උන්වහන්සේ තමන්ගේ කමඨහං ආර්ජනා කරමින් ගත කළ එතෙන්දී අර පිණ්ඩපාතය ගැන හිතුවා ඒක විතර්ක සන්තෝෂයයි. ඒ විතර්කයේ වශයෙන් හිතුවේ සංහාවෙන්, දිට්ඨියෙන්, මාන්නෙන් නෙමෙයි. ඊළඟට ගමන සන්තෝෂෝ පිටත්ත වඩිනවා. මේ වඩින්නේ පීවරක් පීවරක් පාසා කර්මස්ථාන ශීර්ෂේ. ආලින්දක වාසී පුස්සදේව රහතන් වහන්සේ වාගේ. පුස්සදේව රහතන් වහන්සේ රහත් වෙන්න ඉස්සර 23 අවුරුද්දක් වහන්සේ ගත පච්චාගත වෘත පුරල තියෙනවා. ඒ කියන්නේ ධාතු කොටස් පහකට බෙදා ගන්නවා. සාත්‍රී මැදියම පමණක් සැතපී වදාරනවා. සාත්‍රී අලියම් කාලයේ ඒ කියන්නේ පස්චිම යාමේ දෙකට පොරලෝසෙ පැයෙන් දෙකට අවදි වෙලා එතන් පටන් භාවනා යෝගී විසිට උදේ පාන්දර මලු පෙත්මන් යමදලා කර්මස්ථාන සීතෙම් පාත්‍ර චිවර ධර්ව නොහන්සේ පින්ද පාත වැඩින වතුරු කටක් හතේ තියාගෙන අතරමඟදී කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් පමණක් වතුරු කට ගිරලා පිළිතුරු දෙනවා. ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් කෙනෙක් වැන්ද පමණින් කතා කරන්නේ. සුවපත් වේවා කියනවත් වචනයක් පිට කරන්නේ කර්මස්ථාන සීර්ෂින් වැඩි. හැබැයි මේ අනාතරමඟ බමයක් දෙකක් හරි පියවර කීපයක් හරි භවනාවෙන් තොරව අමතක වෙලා ඉස්සරහට ගියා නම් ඒ තැන සලකලා ආපස්සට එනවා. ඇවිල්ල අයමත් ඉතින් ඉඳලා කමතහන් අරගෙන යනවා. සමාපේ මේ කුඹුරු වල වතු පිටි වල වැඩ කරන මිනිස්සු මේක බලාගෙන ඉඳලා හිතන අනේ මේ ස්වාමීන් වහන්සේ මොනවා හරි අමතක වුණාද? මේ ටිකක් දුර ගියන් ආයෙත් ආපස්සට එන්නේ. අහනවා. ඒත් නෑ පිළිතුරු දෙන්නේ. උනාසිතින් ගම්දොරට ගිහිල්ලා පිණ්ඩපාතේ එතෙන්දි සූරු පුරවාගෙන පිණ්ඩපාතේ හැසිරීලා කවුරුත් කතා කරේ නැත්නම් ගම්දොරදී වතුර කටහක දාලා එනවා. ඉතින් මේ අනේන ගමනේදී පියවරකින්වත් තොර නොවි පිණ්ඩපාතේ හැසිරීම ආර්ය වංශ ප්‍රතිපදාවක්. ඒකට කියන්නේ ගමන සන්තෝෂෝ. පරිණිතන සන්තෝෂෝ කියන්නේ මේ ගමනට සහභාගී වෙන භික්ෂූන් වහන්සේ නමක් තෝරා ගැනීමේ සන්තෝෂය. ඒ කියන්නේ අල්ලාප සල්ලාප කතා නොකර සමාධිය ගතව තමා මෙන්ම පියවරක් පාසා කමතහණින් වඩින ලජ්ජී සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක්ම සමග ගමන් කිරීමේ සන්තෝෂය තමයි පරිේෂණ සන්තෝෂෝ කියන්නේ. ගමට පිවිසෙනකොට ඒ වාගේ ලජ්ජී සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් එක්කම ගමට පිවිසීම පරිේෂණ සන්තෝෂෝ. පරිලාභ සන්තෝෂෝ කියන්නේ යම් තැනකදී පිණ්ඩපාතේ බෙදන්න ගේනවා. ඒකට හිතන්නේ නෑ මේ පිණ්ඩපාතේ නම් ප්‍රණීත ඇති. මේක නම් හොඳට ඇති. නැත්තම් මේක නම් මහා අඩුපාඩු පිණ්ඩපාතයක්. මේක නොදියුණු දුප්පත් පිණ්ඩපාතයක්. කටුක පිණ්ඩපාත. ඕ මොනමක්වත් හිතන්නේ නෑ. ඒ ගේන දේ අර කර්මස්ථාන සීරසයෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් පිළිගන්නවා. ඒක තමයි ප්‍රතිලාභ සන්තෝෂය. ඒ ගැන කිසිම හිතක් අපිරිසුදු සිතක් හිතන්නේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේ සමාත මෛත්‍රී සාගතව හිතෙනවා කොහොම හරි කර්මස්ථාන වශයෙන් හිතෙනවා විනා ඒකේ අඩු වැඩිකම් සූක්ෂ ප්‍රණීතකම් ප්‍රණීත අප්‍රණීතකම් බලන්නේ නැහැ හිතන්නේ. ඒකයි කියන්නේ ප්‍රතිලාභ සන්තෝෂය. පටින් දහන සන්තෝෂය කියන්නේ ඒ පිළිගැනීමේදී සේකියා සිකපද මැනවින් රැක්ුණා හටි හැටියට දෑතෙන් පාත්‍රය අල්ලගෙන ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව පිළිගන්නවා. සක්කච්ඡම් පින්ඳපාතම් පටිග්ගහෙස්සාමි කියලා තියෙනවනේ ශික්ෂාපදයක්. මනා සිහිනුවනින් ප්‍රතිවේක්ෂාවෙන් දෝතියන් පාත්‍රය අල්ලගෙන පිළිගන්න. පටිග්ගහන සන්තෝෂෝ. මත් ප්‍රතිග්ගහන සන්තෝෂෝ කියන්නේ ඒ ගේන දාන වස්තුව යම් දායක කෙනෙක් නම් කිරිනමන්නේ දාන වස්තුව බොහෝම තියෙනවා. දායකයා පිළිසමන්න බලාපොරොත්තුනේ ටිකම ටිකයි. එනම් ටිකක් බාර ගන්නට ඕනේ. එවැගේම දාන වස්තුව බොහොම තියෙනවා. දායකයාත් බොහොම වැඩිපුර දෙන්න හදනවා. තමන්ගේ පමණට බාර ගන්නට ඕනේ. එවැගේම දාන වස්තුව බොහොම අල්පයි. දායකතුමා බොහොම අල්ප දෙයක් දෙන්න බලනවා. අල්ප වශයෙන් බාර ගන්නට ඕනේ. දායකත් මේ වස්තුව පරිත්‍යාග වස්තුව බොහොම ටිකයි. දායකතුමා බොහොම වැඩිින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තමා ටිකක් පිළිගන්න ඕනේ වස්තුවේ හැටියට. මෙන්න මේ විදිහට මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. ඒකෙත් තියෙනවා සමසූපකම් ප්‍රතිග්‍රහ පින්ඩපාතම් ප්‍රතිග්‍රහ සාමි සමතිත්‍යකම් පින්ඩපාතම් ප්‍රතිග්‍රහ සාමි කියන සේකය අනුම පිළිගන්නට ඕනේ. ඒකයි මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එතෙන්දී තමන්ගේ කර්මස්ථානෙ නොබිඳ පිළිගන්න. නෝනුප විවාජන සන්තෝෂෝ කියන්නේ පින්ඩපාත චර්යාවේදී අහවල් ගෙදරට ගියොත් නම් හොඳයි. අහවල් තැන නම් හොඳට දන් දෙනවා. අහවල් ගෙදර පොහොසත් ගෙදරක්, අහවල් ගෙදර වංශවත් ගෙදරක්, අහවල් ගෙදරට යන්න හොඳ නැහැ. එතන දුප්පත් ගෙදරක්, එතන පහත් මිනිස්සු ඉන්නේ. ඕවා මොනවාක්වත් හිතුවත් වැරදි. ඒ කියන්නේ ගෙපිලි වලින් වඩිනවා නම් ඒ ගෙපිලි වලින් අනුපිලි වලින්ම වඩින්න ඕනේ. අර විදිහේ වැරදි සිටිවිල්ලක් ආවා නම් ආර්ය වංශ ප්‍රතිපදාවෙන් චුත වුණා. ආර්ය වංශ ප්‍රතිපදාවෙන් ඉවත් වූ කෙනෙක් වෙනවා. එතන එවැනි සිටිවිල්ල ගුරුසනාය යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචාරියානුග්ගහාය ඉති පුරාණංච වේදනම් ප්‍රතිහංඛාමි නවංච වේදනන්න උප්පාදේස්සාමි යාත්‍රාචමේ භවිෂ්‍යති අනවජ්‍යතාජ පාසු විහාරෝ චාති. මේ උපකාරය මෙනෙහි කරන ඇති. නුවණින් සලකා පින්ඩපාතේ පිළිගනිමි. පින්ඩපාතේ පිළිගනු ලබන්නේ ගම් දරුවම්ෙන් ක්‍රීඩා පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. මල්ලවයන්ෙන් මදවැඩුවම් පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. වෛශ්‍යාවන්ෙන් අඩුතැම් පිරීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. අන්තක්පුරික රාජමහේසිකාවයන්ෙන් ගත සැරසීම වර්ණවන්ත වීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. ජීවිත ඉන්ද්‍රියාගේ ස්ථිතියේ පිණිස යැපීම පිණිස පැවැත්ම පිණිස වළඳමි. බඩගිනි වේදනා නිවීම පිණිස වළඳමි. සාසන බ්‍රහ්මචාරියාවට උපකාර වනු පිණිස වළඳමි. මේ වළඳීමෙන් පරණ කුසගිනි වේදනා නිවන්නෙමි. අලුතෙන් කුස පිරින් වේදනා නූපදනාසේ පමණට වළඳන්නෙමි. ජීවිත යාත්‍රාව පවත්වන්නෙමි. නිවරදි බා පිණිස පහසු විහරණය පිණිස වළඳමි. මේ ප්‍රයෝජනේ සලකා වළඳීමෙන් අර උපකාර සන්තෝෂය. එවාගේ මෙතෙන්දී කන්තරේ කුත්ත මන්සංව අක්කස් සබ්බංජනං යත ඒවං ආහාරි ආහාරං යාපනත් හායමුච්චිතෝ. කාන්තර මාර්ගය කියන්නේ දුප්පත් මව්පිය දෙපළ අතරමඟදී කලෝරියේ කළ තමන්ගේ පුතාගේ ශරීර මාංශය වෙන කිසිම ආහාරයක් පානයක් නැති නිසා ලුණුත් නැති මේ ලදරු මාංශය ඉතින් මොන ලෙසකින් ප්‍රිය කරනවද? බොහොම අප්‍රියයි, බොහොම පිළිකුලයි, බොහොම ලැජ්ජිතයි. නමුත් මේක දිවගාමින් මේ කාන්තාරයෙන් එතෙර වෙන්න පමණක් ඒක පරිහරණය කරනවා. හිතන්න බැරි තරම් දෙයක්. කාන්තාරේ පුත්‍ර මාසයක් අනුභව කරනවා. අක්කස්සබ්බංජනං යත. හතේක හෝදයේ මනවින් පහසුවෙන් කරකැවීම පිණිස, ගමන යාම පිණිස, නාද නොවීම පිණිස, එවැගේම අක්ෂේ නොබිඳීම පිණිස තෙල් දානවා. ඒ රතේ ගම් යාත්‍රා කර ගැනීම පිණිසයි. ඒ වගේ තමයි මේ ආහාර පාන ගැනීම. අමුච්චිතෝ මුසපත් නොවී ආහාර ගන්න. එතකොට මේ විදිහට ප්‍රයෝජනේ සලකා ආහාර ගැනීම උපකාර සන්තෝෂෝ. පරිමාණ සන්තෝෂෝ. ඒ ආහාර ගැනීමේදී තමා ප්‍රමාණය සලකන්නට ඕනේ. ඒ කියන්නේ චත්තාරෝ පංච ආලෝකේ අබුත්වා උදකම් පිවේ අලං පාස විහාරාය පහිතත්තස්ස භික්කුදු කෙලස්සාන වීරිය ඇති සසර දුකින් මිදී නිවනට යමු වීගත් ජීවිත ඇති යෝගාවචර භික්ෂූන් වහන්සේ විසින් ආහාර වැළඳීමේදී බත් පිඩු හතරක් පහක් වළඳන්න ඉඩ තිබෙද්දී ජලයේ පානේ කොට ආහාර කිස නවත්වනවා. ඒක උන්වහන්සේගේ පහසු විරණයට උපකාරී පිණිස වෙනවා. උන්වහන්සේ සතරීරියව පවත්වන්න පහසුවක් වෙනවා. බත් මත නැති කෙනෙක් බාටපත් වෙනවා. තීන මිද්ද විනෝදනයේ සිද්ධ වෙනවා. මේ වාගේ ප්‍රයෝජන රසක් තියෙනවා පමණට ආහාර ගැනීම. ආහාරයේ මාත්‍රාඥතාව නමින් මේක හඳුන්වනවා. ආහාරයේ මාත්‍රාඥතාව තියෙනවා තුනක්. පටිග්ගහන මාත්‍රාඥතාව, ප්‍රතිවේක්ෂණ මාත්‍රාඥතාව හා පරිභෝග මාත්‍රාඥතාව කියලා ආහාරයේ පමණ දෙනින් තුනක් තියෙනවා. පටිග්ගහන මාත්‍රාඥතාව මුලින් කියවුණා. පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ. ඊළඟට ප්‍රතිවේක්ෂා මාත්‍රාඥතාව කියන්නේ ප්‍රයෝජන වශයෙන්ද, ධාතු වශයෙන්ද, ප්‍රතිකූල වශයෙන්ද තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂා කරන්න ඕන වැළඳීමට පළමුවක් වළඳන වෙලාවේ. ඒකට කියනවා ප්‍රතිවේක්ෂා මාත්‍රාඥතාව. පරිභෝග මාත්‍රාඥතාව කියන්නේ මේ සඳහන් කළ හැටියට කුස පිරෙන්න භක්ති දු හතරක් පහක් වළඳන් තිබෙද්දී ජලයේ පානීය කොට නවතිනවා. කුස පිරෙනකම් වළඳන්නේ නැහැ. ඒක තමයි පරිභෝග මාත්‍රාඥතාව. ඒක හිතමිත භෝජන පරිභෝගය කියලා හඳුන්වනවා. තමාට යැපෙන පමණ, එවාගෙම තමන්ට දිරවා ගන්න සුදුසු පමණ ආහාර වැළඳීම. ඒ හිතමිත පරිභෝගය. ඒක නිරෝගීකමට, එවාගෙම සසුන් පිළිවෙත් දියුණුවට උපකාරී වන මාත්‍රාඥතාවයයි. ඒක පරිමාණ සන්තෝෂතාව. පරිභෝග සන්තෝෂතාව කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ ආහාරයක් පරිභෝග කිරීමේදී ප්‍රතිවේක්ෂාවෙන් තොර වූයේ නම් තණ්හාදිත්‍යමාන අනිවාර්යෙන් පහළ වෙනවා. තණ්හාදිත්‍යමාන උපකාරයෙහිවත් මේ ප්‍රයෝජනෙ නොසැලකීමෙන් තණ්හාවක්, ධාතු වශයෙන් නොසැලකීමෙන් දිට්ඨියක්, ප්‍රතික්‍රෝල වශයෙන් නොසැලකීමෙන් මාන්‍යයත් ඇති වෙනවා. මේ තුන ඇති නොවන හැටියට තමාගේ මේ ප්‍රයෝජනීය ගන්න මේ ආහාරයෙහි තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂාව කරමින් පරිභෝග කිරීම තමයි පරිභෝග සන්තෝෂය. කොටින් කියනවා නම් බක්තිදක් පිරක් පාසා භවනාය. මහා සංඝරක්ෂිත කියන මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භාගිනී සංඝරක්ෂිත කියන සාමණේර නමක් සමග පිණ්ඩපාත වැඩියා. එදවස් උදෑසනදී නිමුණු ප්‍රණීත අල්හාලි කිරිබතක් පිණ්ඩපාතට ලැබුණා. මේක රැගෙන ආසන ශාලාට වැඩම කරවා වාඩි වී වළඳන් ආසන්න වෙලාවේදී සාමණේර නමට දැඩි අවවාදයක් දුන්නා. සාමණේරය දිව පුච්චා නොගන්න කියන එකයි අවවාදය. ඒ කියන්නේ දිව පිච්චෙන තරම් මේක රස්නයක් නෑ, කොහොමත් නෑ රස්නයක්, මේක නිහිලා. දිව පුච්චා ගන්න එපා කිව්වේ ප්‍රතිවේක්ෂාවෙන් තොරව රස තණ්හාවෙන් වැළඳුවොත් ඒක ලෝගිලි ගිනියමක් හා සමාන දෙයක්. ඒකයි කීවේ දිව පුච්චා ගන්න එපා කිය. මේ සාමණේර නම කවදාත් බොහෝම සුවචයි, ආවාදක්ෂමයි. ආවාදයක් දුන්නා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ සාමණේර නමට ලොකු සංවේගයක් ඇති වුණා. මම මෙතෙක් කල් ආහාර ගත්තේ ප්‍රතිවේක්ෂාවෙන්. මගේ උපාධ්‍යාන වාසය මට දැඩි ආවාදයක් දුන්නා. එසා මම වැඩියෙන් හොඳින් ප්‍රතිවේක්ෂා කරන්නෙමි කියලා ඒ කිරිබත වළඳද්දී දැඩි ලෙස ප්‍රතිවේක්ෂා නුවණ හැතිරුවා. පුදුමයේ කියන්නේ දන් වළඳලා අවසන් වෙන්න මත්තෙන් ඒ කුඩා සාමණේරයන් වහන්සේ සව් කෙලෙස් නැසා රහත් වුණා. උපජ්ජහායෝ මං බුඤ්ජමානං සාලි කුරං සුනිබ්බුතං මාහේවත්වං සාමණේර ජීවහං ජහාපේසේ අසඤ්ඤතු උපජ්ජහායස වචෝ සොත්වා සංවේග මලබින් තදා ඒකාසනීය නිසීදිත්ව අරහත්ම පාපුනේ. මගේ උපාධ්‍යයන් වහන්සේ අතිසේ නිමී ගිය මේ අල්හාලේ කිරිබත වළඳද්දී සාමණේරය දියපුච්චා නුගන්න කියන මේ දැඩි ආවාදයක් මට කළා. මා මේ ආවාදයෙන් දැඩිසේ සංවේගයටපත් වී ඒ ආහාරයේ වළඳමින් සව් කෙලස් නැස අරිහත්ත්වයටපත් වුණා කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මේ කුමක්ද? පරිභෝග සන්තෝෂය. ඒ කියන්නේ පින්නපාතේ පරිභෝග කරන්න මුලින්ම පටන් ගන්නවා ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍යවේක්ෂාව අර මුලින් සඳහන් කළාසේම ප්‍රයෝජනීය සැලකනවා. ඊළඟට දහස් වාසයෙන් සැලකනවා. ඊට පස්සේ ප්‍රතිකූල වාසයෙන් සැලකලා විපස්සනාවට හැරෙනවා. මේ ආහාරය දැන් මුලින් සඳහන් කළා පාලි පාඨයේ සහ කෙටි සිංහල පාඨය. ඔය වගේ මේක හරවනවා ධාතු වශයෙන් ප්‍රතික්‍රල වශයෙන් ගැඹුරට. ඉතින් ප්‍රතික්‍රල වශයෙන් හරවනකොට මේ ආහාරය අත තැබීමෙන් පිළිකුල්වන්නේ, ඇනීමෙන් පිළිකුල්වන්නේ, කටේ තැබීමෙන් පිළිකුල්වන්නේ, දතෙන් හැපීමෙන් පිළිකුල්වන්නේ, කැලමුසු වීමෙන් පිළිකුල්වන්නේ, දිවෙන් පෙරළීමෙන් පිළිකුල්වන්නේ, දත්වල තියෙන දත් මැලියන් කලවම් වීමෙන් පිළිකුල්වන්නේය, බලවමනයක් වැනි බවට පත් වී පිළිකුල්වන්නේය, ගලනාලෙන් පහලට යාමින් පිළිකුල්වන්නේය, ආමාශගත වීමෙන් පිළිකුල්වන්නේය, ආමාශයේ නොදුරු ආහාර සමග මුසු වීමෙන් පිළිකුල්වන්නේය, ආමාශගත පිත්තෙන් සරවලේ සමග මුසු වීමෙන් පිළිකුල්වන්නේය, පණුවන් කෑමෙන් පිළිකුල්වන්නේ, ජටරාග්නෙන් තැවීමෙන් පිළිකුල්වන්නේය, කුඩා බඩවැල දිගේ යාමින් පිළිකුල්වන්නේ, මහ බඩවැල දිගේ යාමින් පිළිකුල්වන්නේ, පක්වාසයට තැන්පත් වීමෙන් පිළිකුල්වන්නේ, මූත්‍රාසයට පෙරීමෙන් පිළිකුල්වන්නේ, ඕජා බාටපත් වී කෙස්ලොම් නියද සම්මස්නාරයට ඇතිමිදුළු වකුගඩු හදම සක්මාව දළමු සිවි ඇලදිව පපු මත බඩවැල අතුණු බහන්න පැසුණු ආර පැසුණු ආහාරමල ඉස්මොල පිච්චෙම් සරවලේ දහදිය මේද තෙල් කඳුළු ගුරුණු තෙල් කෙලසොටු සඳ මිඳිලු මුත්‍ර බාටපත් වීමෙන් පිළිකුල්වන්නේය. ශරීර නිස්සන්ද වශයෙන්ද කං කාඳුරු බවට, කබ කඳුළු බවට, කෙලසෙම් සොටු බවට, මල මුත්‍ර බවට නිස්සන්ද වීමෙන්ද පිළිකුල්වන්නේය. කේශ කූප රෝම කූපයන්ගෙන් වැගිරෙන සෝදිය බවට හා වුරුණු තෙල් බාටපත් වීමෙන්ද පිළිකුල්වන්නේය. තවරුණු තැනම පිළිකුල්වන්නේය. පිරිස සමග අනුභව කළත් පිටවීමේදී සංගමිය යුතුන බැවින් පිළිකුල්වන්නේය. ප්‍රීතියෙන් සොම්නසෙන් අනුභව කළත් පිටවීමේදී පිළිකුල් කටුව තුන බැවින්ද පිළිකුල්වන්නේය. එක දොරකින් පිවිසි නව දොරකින් රැහෙන බැවින්ද පිළිකුල්වන්නේය. එක දවසක් ශරීරයේ තැන්පත් වීමෙන් සියල් අසුචි බාටපත් වීමෙන් පිළිකුල්වන්නේය. සීලු ආකාරයෙන් මේ ආහාරයේ පිළිකුල්වන්නේය. මෙම පටික්කෝවාද වාසයෙන් මෙනෙහි කරනකොට මාන්නේ තදින්ම යටපත් වෙනවා. ඊළඟට ධාතු වාසයෙන් මේක හරවනවා. අර වාගේම මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, ඕජා රූප යන්නේ මේ සුද්ධාස්තර රූප හැර මෙහි ඇත්තා වූ සත්‍යයේ පුජ්‍යලයේ කාත්මයක් නැත. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ කාරකස ලක්ෂණ ඇත්තා වූ අතිත්ථා ප්‍රතිත්ථාන රසය ඇත්තා වූ ආධාර භා පච්චුපට්ඨාන කොට ඇත්තා වූ ආපෝ තේජෝ වායෝ සත ධාතුත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ තුසමුට්ඨානික ආපෝ පඨවි ධාතුව රූපේක රූපස්කන්ධේකි පොට්ටබ්බාතනේකි පොට්ටබ්බ ධාතුවකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යීකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ පග්ගරණ ලක්ෂණ ඇත්තා වූ බ්‍රූහණ රසය ඇත්තා වූ සංඝා පච්චුපට්ඨාන ඇත්තා වූ පඨවි තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුට්ඨානි කාපෝ ධාතුව රූපේක රූපස්කන්ධේක ධර්මායතනයේක ධර්ම ධාතුවේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ උන්හත්ත ලක්ෂණ ඇත්තා වූ පරිපාචන කෘත්‍ය රසය ඇත්තා වූ මත්වානුපදාන බව වැටහීම් කොට ඇත්තා වූ පඨවි ආපෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුත්ථානික තේජෝ ධාතුව රූපේක රූපස්කන්ධේක ධර පොට්ටම්බාතනේක පොට්ටම්බ ධාතුවකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු වූ දුක්ඛ සත්‍යයකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා විත්ථම්බන ලක්ෂණ ඇත්තා වූ සමුදීරණ කෘත්‍ය රසය ඇත්තා වූ දේශාන්තරෝපපත්තිය වැටහිම් කොට ඇත්තා වූ පඨවි ආපෝ තේජෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුට්ඨානික තේජෝ ධාතු රූපේක රූපස්කන්ධේක රූපද පොට්ටබ්බායතනික පොට්ටබ්බ ධාතුවකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ චක්කු ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ චක්කු විඥාණයට විසේවීම කෘති රසය කොට ඇත්තා වූ ඒකම ගෝචර වන බව වැටහීම කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුට්ඨානික වර්ණ රූපේ රූපේක රූපස්කන්ධේක රූපායතනේක රූප ධාතුවකි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ගහන ප්‍රතිහන ලක්ෂණ ඇත්තා වූ ගහන විඥානයේ විසේවීම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒතම ගෝචර බව වැටහීම කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුට්ඨානික ගන්ධ රූපේ රූපේක රූපස්කන්ධේක ගන්ධ ආයතනයේක ගන්ධ ධාතුවකි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ජීවහා ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ ජීවහා විඥානයේ විසේවීම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒතම ගෝචර බව වැටහීම කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුට්ඨානික රස රූපේ රසේ රස රූපේ රූපේකී රූපස්කන්ධේකී රසායතනේකී රස ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ඕජා ලක්ෂණ ඇත්තා වූ රූප ආහරණේ කෘත්‍ති රසය කොට ඇත්තා වූ එම වැටහීම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුන්තානික ඕජා රූපය රූපේක රූපස්කන්ධයේ ධර්මාතිනේක ධර්ම ධාතුවේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයකි. ඊළඟට හරවනවා තමන් යාත් භාවයට. මේ ආහාරයේ පරිභෝගයන් කරන්නාද සත්‍යයේ කුජ්ජලේ ආත්මයක් නොවේ. පංචස්කන්ධයේ 12 ධාතනයේ 18 ධාතුවේ ප්‍රතිචසමුප්පාදයේ ශනියක් ශනියක් පාසා ඇතුවන ඇතුවන බැවින් අනිත්‍ය නාම රූපයේකි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙනා පෙළෙන බැවින් දුක්ඛයේකි. තමන් කැමති සෙන්නකුවත්නා බැවින් අනාත්මයේකි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ආත්මභව සංඛ්‍යාත පංචස්කන්ධයේ 12 ධාතනි 18 ධාතුව පටිච්චසමුප්පාදය ඊළෙන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයකි. මේ දුක නැවත නැවත උපදවන ආයුහන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් යුක්ත වූ තෘෂ්ණාව දුක්ඛ සමුදයාදී සත්‍යයකි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සාරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත වෙන බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයකි. දුක්ඛ සත්‍යයේ පිරිචින්දින සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන නීඥාන හේතු දස්සන ආධිපත්‍යාර්ථයෙන් සමන්වාගත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයකි. මගේ මේ භෝජන පරිභෝගයද මගේ සීල සමාධි ප්‍රඥා මූලික කුසල සම්භාරයද මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිස හේතු වේවා කියන පිරිසුදු හිතින් ඒ දානේ වළඳන කොට පරිභෝග සන්තෝෂය කියන ආර්යවංශ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. ඊළඟට සම්පන්න ලැබුණු මේ දහාක ආහාර සැටපත් නොවන හැටියට කම් කැපතරු සම්මෙන් පරිහරණය කරන සබාගත යුතු ආහාර විශේෂයක් තියෙනවා නම් චත්තේන වංශේ මුස්සේන චිත්තේන කියලා තමන්ගේ කිසියම් අපේක්ෂාවක් නැතුව සාමාන්‍යයෙන් කෙනෙකු දෙනවා. එහෙම නැත්නම් කැපකරු කෙනෙකුට දෙනවා. කවුරු හරි කප්පේ කාර්යක කෙනෙකුට මේක පරණා මේක කැමැත්තක් කරගන්න. ඒ කියන්නේ දැන් කල් සභා තුරිරි එහෙම නැත්නම් කිරි පිටි එහෙම නැත්නම් මාමයි ඔයග මොන හරි තියෙනවා නම් බින්ද පාසල් ලැබිච්චි ඒවා තමන් කිසි බලාපොරොත්තු ගහන්නේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් බාර දෙනවා. එතකොට කැපකරුවන්ගේ මාර්ගෙන් නැවත වෙන දවසක වෙන සංඝයාත තමන් දහරි ලැබුණා නම් ඒක අකපයක් වන්නේ නැහැ. ඒතර මෙන්න මෙහෙම සම්නිදිනවන හැටියට තමන්ම සබා නොගන්න හැටියට එයින් ප්‍රවේශම් වීම සම්නිදි පරිවර්ජන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාවයි. ඊළඟට විස්සජන සන්තෝෂෝ තමන්ට ලැබිච්ච ධාර්මික පිණ්ඩපාතය අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙනවා නම් මේ මගේ හිතවන්තේ මේ මට අහිතවන්තේ කියලා කිසි වෙනසක් නැතුව මූණ බලන්නේ නැතුව අනුපිළිවෙලින් බෙදා හදා පිළිගන්නවා. ඒක තමයි විස්සග්ගෙන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාව. මේ විදිහට පින්දපාතේ සම්බන්ධ සන්තෝෂ 15ක් තියෙනවා. ඒ සන්තෝෂ 15න් එකක් එකක් ගානේ තමාගේ సంతානයෙහි අර ආරිවංශ ප්‍රතිපදාවක් සම්පූර්ණ වන බැවින් සීලය, සමාධිය, ප්‍රඥාව කියන ත්‍රිශික්ෂාවම සංවර්ධනය වෙනවා, යෙදෙනවා. ලෝකවාසී සත්‍යය ආහාර පාන ගන්නේ, සොයන්නේ, පරිභෝග කරන්නේ තණ්හාවෙන් දික්තියෙන් මාන්නේ. ආර්යයන් වහන්සේලා ආහාර පාන සොයන්නේ, වළඳන්නේ, පරිභෝග කරන්නේ මේ විදිහේ තණ්හා දික්තිමාන තොරව ඥානවන්තයි. ඒ ඥානවන්තව කර්මස්ථාන සීරිසෙන් ආහාර පරිභෝග සම්බන්ධ සන්තෝෂයයි ඉතරීතර පින්දපාත සන්තෝෂය. ඊළඟට මේ පින්දපාත සන්තෝෂයේ සම්බන්ධ නැත්නම් ඉතරීතර පින්දපාත සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාවේ තියෙනවා දුතාංග ධර්ම පහක්. පින්දපාතිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපින්දිකාංගය සහ කලුපච්චා භක්තිකාංගය කියලා. මේ කරුණු පහත්, දුතාංග ධර්ම පහත් අර ආරිවංශ ප්‍රතිපත්ති පූරක භික්ෂූන් වහන්සේට පුරණ එක බොහොම ලේසි වෙනවා, කළ යුතු වෙනවා. එයින් තමන්ගේ సంతානයේ කෙලෙස් දූපණේ විදූපණේ වෙනවා. ඒ වගේම පොළා හරීම සිද්ධ වෙනවා. ගෙවෙකවා දැමීම, ලියනියා දැමීම, තව තවා දැමීම සිද්ධ වෙනවා විදුසංග පරිහරණයෙන්. එයින් පින්දපාතිකාංගය කියන්නේ අතිරේක භක්තං පටික්ඛාමි පින්දපාතිකංගං සමාදියාමි කියා අර මුලින් සඳහන් කළානේ සංඝබත්තං, උද්දේශබත්තං, නිමන්තනං, සලාකබත්තං, ප්‍රත්‍තිකං, උපෝසතිකං, පාටිපදිකං, ආගන්තුකබත්තං, ගමිකබත්තං, ගිලානබත්තං, ගිලානුපත්තාකබත්තං, දුරබත්තං, වාරකබත්තං, කුටිබත්තං, විහාරබත්තං කියලා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ගියාක් ගානේ තමා පිළිසුඟා ලබා ගන්න ආහාරයෙන් යැපෙන්නේ සමාදම් වෙනවා. ඒකයි පින්දපාතිකාංගය. වචන දෙකක් තියෙනවා. අතිරේක භක්තම් පටික්ඛාමි කිව්වත්, පින්නපාතිකංගම් සමාදියාමි කිව්වත් සමාදම් වෙනවා. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ සමාදම් වෙනවා. එසේ නැත්නම් රහතන් වහන්සේ ඉදිරියේ, එසේ නැත්නම් අනාගාමින් වහන්සේ ඉදිරියේ, එසේ නැත්නම් සකදාගාමින් වහන්සේ ඉදිරියේ, එසේ නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ ඉදිරියේ, එසේ නැත්නම් ත්‍රිපිටක ධාරී කෙනෙක් ඉදිරියේ, නැත්නම් පිටක දෙකක් දරූ තුමෙක් ඉදිරියේ, එක පිටකයක් දැරූ කෙනෙක් ඉදිරියේ, එම නැත්තම් සුපේසල ශික්ෂාකාමී සම්භවණීය ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නමක් ඉදිරියේ සමාදම් වේ. එසේත් නැත්තම් තමම සමාදම් වේනම්. එසේ සමාදම් වූ භික්ෂූන් වහන්සේ තුන් ආකාර අතුරෙන් එක් ආකාරයකට දුසාංගි පුරුණා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ කිසිම ආරාධනයක් පිළිගන්නේ නැහැ. අදටවත් ආරාධනයක් පිළිගන්නේ නැහැ. ගෙදරකට ඇතුළු වෙන්නේ නැහැ. පින්දපාතේ ලබා ගන්නවා. මධ්‍යම භික්ෂුන් වහන්සේ අදට ඉවසනවා. අදට ආරාධනයක් වුණොත් ඉවසනවා. ඕමක භික්ෂුන් වහන්සේ අදටත් හෙටටත් අනිද්දාටත් ඉවසනවා ආරාධනයක් ලැබුණොත්. ඒ විදිහට අවස්ථා තුන සම්පූර්ණ වෙනවා. කෙසේ නමුත් අර මුලින් සඳහන් කළ පින්දපාත ಜಾති 15න් එකක් හරි පිළිගත්තොත් දුසංගි කැඩෙනවා. ඒ දුසංග පරිහරණයෙන් විශේෂානිසංස රසක් ලැබෙනවා. පින්දපාතිකස භික්ඛුනු අත්තභරස අනඤ්ඤ පෝසිනු දේවාපිහාන්තිකාදීනු උපසන්තස්ස සදිය සදා සදීමතු. ඒ කියන්නේ තමාම තමන් යැපෙන, අන් කෙනෙකුට බරක් නැතුව ජීවත් වෙන සුබර පින්දපාතික භික්ෂුවට දෙවියෝ පවා ප්‍රිය කරනවා කියන එක මේ ගාථාවේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන මේ දේශනාවයි. ඒ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තැන් තරම් උත්කෘෂ්ඨ පින්දපාතික දුතාංග රැක කෙනෙක් වෙන නැහැ කියලා. ඒ තරම් අවුරුදු 120ක් මේ ආංගයේ රැක්කා. දුතාංග 13ම රැක්කා. ඊළඟට සපදානචාරිකාංග කියන්නේ පින්දපාත වුණත් තනින් තනින් ගිහින් ලබා ගන්න පුළුවන්. නම සපදානචාරිකාංගේ සමාදම් වීමේදී නෝලෝපචාරම් පටික්ඛාමි සපදානචාරිකංගං සමාදියාමි කියන වචන දෙකෙන් එකකින් සමාදම් වෙනවා. නෝලෝපචාරිත්වය අතරින් අත්හරිනි. සපදානචාරිකාව සමාදම්. ඒ කියන්නේ අනුපිළිවෙලින්. මේ දුප්පතා, මේ පොහොසතා, මේ කුලවතා, මේ කුල වන්තයා මොනවාක්වත් හිතන්නේ නැතුව අනුපිළිවෙලින් කියන හැටියට ගයක් ගයක් ගානේ පෙනී හිටිනවා. හරියට චන්ද්‍රෝපම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. සෑම ගෙමිදුලකම හඳ පේනවා. අහවල් තැනටයි පේන්නේ නැති කියලා නෙමෙයි හැම ගෙමිදුලකම දකින්න පුළුවන් පුන්සඳ. එවගේ භික්ෂුන් වහන්සේ දෙහැමදාම අලුත් කෙනෙක් හැටියට හැම ගෙදරක් මුදුලේ දකින් ලැබෙනවා. ඒ විදිහට අනුපිළිවෙලින් පිරිසුඟා වැඩිමේ තියෙනවා ක්‍රම තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, කෝමක. එසේ දුතාංග සමාදම් වීමේදී උන්වහන්සේ රස ලෝලුප්පතාව සම්පූර්ණයෙන් සිඳදමන්නේ කියනවා. ඊළඟට ඒකාසිනිකාංගයේ සමාදම් වන භික්ෂුන් වහන්සේ නානාසන භෝජනම් පටික්ඛිපාමි ඒකාසනිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. වෙන වෙන අසුන් වල වාඩි වීමෙන් වැළකී ඒකාසනයක වාඩි වී වැළඳීමේ අංගය රකිනවා. වෙන වෙන අසුන් කියන්නේ එක වරකට වඩා දෙවෙනි වරක් 16 වාඩි වෙන්න දානේ සඳහා. තමන්ට නියමිත ආසනයක් සොයාගෙන එතන වාඩි වෙනවා. දාන වැළඳීමේ සිටියෝ නැගිටින්න වුණොත් එහෙම අය වාඩි වෙන්නේ නැහැ. ඒකයි ඒකාසනිකාංගය. එතෙන් තමන්ගේ පාත්‍ර පරියාපන්න දෙයක් වළඳන්න පටන් ගත්තන් පස්සේ කිසිම දෙයක් පිළිගන්නේ උත්කෘෂ්ටය. මධ්‍යමයා පිළිගන්නවා. කොමකියා වළඳන අවසන් නැතුරු අත හොද නැතුරු පිළිගන්නවා. එනිසා මධ්‍යමයා හඳුන්වනවා භෝජන පරියන්තික. ඕමකයා හඳුන්වනවා ආසන පරියන්තික කියලා. ඉතින් ඔය විදිහට තුන් ආකාරයකින් සපදානචාරි මේ ඒකාසනිකාංගය සමාදන්ව රකින්න පුළුවන් මේ ආරිවංශ ප්‍රතිපදාවට. පත්තපින්දිකාංගය කියන්නේ ද්විතීයක භාජනම් ප්‍රතික්ෂේපාමි පත්තපින්දිකංගං සමාදියාමි. දෙවෙනි භාජනයක් අත්හරිමි පන්නේ පත්තපින්දිකාංගය සමාදන් වෙමි. ඒ පත්තපින්දිකාංගයේ සමාදන් වූ භික්ෂුව මිරිස් කරලක් අතේ තියානවත් දන් වන්දන කොට වන්දන්නේ පාත්‍රයේ දමාගත් දෙයක් පමණක්ම වළඳනවා. ලුණු ගෙඩියක්වත් කිරිසියක තෙල ගන්නේ නැහැ. මොනවා හරි ගන්නවා නම් පාත්‍රයේම බෙදා ගන්නවා විනා වෙන තත්හැනකට අත හිතෙව දන්නේ නැහැ. මේ විදිහට බින්ද පාතයේ එක භාජනයක පමණක් වළඳීම තමයි පත්ත පින්දිකාංකය. ඒකෙත් තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම කෝමක. කළුපච්චා බත්තිකාංගය කියලා කියන්නේ අතිරිත භෝජනම් ප්‍රතික්ෂේපාමි කලුපච්චා භත්තිකංගං සමාදියාමි. ඒ කියන්නේ වළඳමින් සිටිද්දී පවාරණේ වුණොත් අත වැහුවොත් ප්‍රතික්ෂේප කළොත් අයනම් වළඳන්නේ. ඒකයි කලුව කියන පක්ෂි වර්ගයක් ඉන්නවලු හිමාල අනන්තරේ. හතට ගත්ත පළතුරු ගෙඩියක් බිය වැටුණා නම් එදාට ආය පළතුරු කන්නේ නැහැ. එදාට උපවාස කරනවා. ඒක මදිකමක් වාගේ. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ හරියට තමන් වළඳමින් හිටියානම් බත් පිඩා වෙන කෙනෙක් ඇවිල්ලා දැන් බෙදාන් හදනකොට අත වැහුවොත් අයනම් ඒ වැළඳුව බත් පිඩා හැර අය බත් පිඩක් ගන්නෑ. එයිම අවසන් කරනවා. අන්නේ අංගේ තමයි කළුපච්චා භත්තිකාංගේ. හැබැයි ඒකේ කොටස් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. මේ අංග සමාදන් වෙන යෝගාවචරයන් වහන්සේලා සම්බන්ධ පැහැදිලිව දන්නවා. දැන් එතකොට මෙන්න මේ දුතාංග පහ පත්මේ පින්ඩපාතිකාංගාදී දුතාංග පහ ඉතරීතර පින්ඩපාත ආර්යවංශ ප්‍රතිපදාවේ දුතාංග පහයි. එතකොට මේ දුතාංග රකින්න අර පින්ඩපාතයේ දැනගෙන පින්ඩපාත ක්ෂේත්‍රයේ දැනගෙන පින්ඩපාත සන්තෝෂයේ දැනගෙන පින්ඩපාත දුතාංග දැනගෙන මනමින් රත්නා භික්ෂූන් වහන්සේ වන්නවාදී ඒ සම්බන්ධ ගුණ කථනය කරනවා. එවාගෙම යම් හේකින් පින්දපාතයක් නොලැබුණා නම් අනේසන අත්පති රූප කියන අකප ක්‍රමයකින් පින්දපාත නොසවා දැහැමින් ජීවත් වෙනවා. ලැබුණු පින්දපාතයේ ගිජු නොවේ, මුසපත් නොවේ, එවාගෙම ගේද නොවේ, ප්‍රතිවේක්ෂා නුවණින් නිස්සර ප්‍රඥාවෙන් වළඳනවා. එවාගෙම ඒ සම්බන්ධ මන දක්ෂතාවක්, මන සති සම්පජඤ්ඤතාවක් පවත්වනවා. ඒ විදිහේ පින්ඩපාත දුතාංගය පිළිබඳව පින්ඩපාත සන්තෝෂයේ පිළිබඳව යදෙන භික්ෂූන් වහන්සේ අග්‍රයයි දන්නා ලද, පෞරාණිකය දන්නා ලද, ශ්‍රේෂ්ඨය දන්නා ලද ඒ ආර්යවංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පවත්වා වදාළ. එතකොට මෙන්න මේ ආර්යවංශ ප්‍රතිපදා හතරෙන් දෙවැන්නයි මේ ප්‍රකාශ වුණේ. මේ විදිහේ ආරිවංශ ප්‍රතිපදා පිරු උත්සමයන් වහන්සේලා ඈතාතීතේ සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් වැඩ හිටියා. ඒ උතුමන් වහන්සේලාටත් බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාටත් මේ ආරිවංශ ප්‍රතිපදා පිරු උතුමන්ට අපේ ගෞරවාචාර නමස්කාරය වේවා. අපටත් මේ උතුම් බුද්ධ ශාසනයේදී මේ ආරිවංශ ප්‍රතිපදා සපුරාගෙන ඒ ආර්ය මහෝත්තමයන් වහන්සේ අනුපිළිවෙලින් පැමිණවදාළ ධ්‍යානබිච්ඡා විදර්ශනාඥාන මාර්ගඵලානුක්‍රමයෙන් අති ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා කාන්තියයි ප්‍රණීතයි දේශනා කළා වූ අජරාමර අමාමහ නිවන් සුව සාක්ෂාත් කරගන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.